Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
මෞබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද මේ මාසේ 10 වෙනිදා ඊයේ දිනේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරන මෞබිමින් පුවත් විශේෂාංගය.
ඩයනා ගමගේ හිටපු රාජ්‍යමාත්‍යතුමියගේ රාජ්‍යමාත්‍ය දුරය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අධිකරණ නියෝගයක් නිසා හිමිවීමෙන් පස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මාධ්‍ය හමුවේ කරුණු දැක්වුවා. විශේෂයෙන්ම ඊයේ දිනේ ඩයනා ගමගේ හිටපු රාජ්‍යමාත්‍යතුමියට විදෙස් ගමන් තහනමක් ආවා. ඇය පාවිච්චි කරපු ගමන් බලපත්‍රය පාවිච්චි කරේ කොයි ආකාරයෙන්ද කියන කාරණය සම්බන්ධයෙන්, ඒ වගේම දැන් මේ වන විට පාර්ලිමේන්තුවේ කතානායකවරයා මන්ත්‍රී දුරයක් හිස් වෙලා තියෙන බව ඩයනා ගමගේ හිටපු රාජ්‍යමාත්‍යතුරෙන් නැති නිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුරයක් හිස් වෙලා තියෙන බව සඳහන් කළා. වගේම සමගි ජන බලවේගයේ මහලේකම්වරයා මැතිවරණ කොමිසමට මුජිබ රහ්මන් මන්ත්‍රීවරයාගේ නම බාර දීලා තියෙනවා. ඒ අනුව අද දිනේ බොහෝ විට මුජිබ රහ්මන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙවි. කොහොම වුණත් අධිකරණයේ තීන්දුව හමුවේ මන්ත්‍රී දුරේ නැති වුණත් දේශපාලනයත් නොහරින බව ඇය සඳහන් කළා. මේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරපු ඩයනා ගමගේ හිටපු රාජ්‍යමාත්‍යවරයා
විපක්ෂ නායකයා ඇතුළු කීප දෙනා එකතු වෙලා නඩු දාලා මාව මෙතනින් අයින් කරන්න පුදුමාකාර සටනක යෙදුණා. මේක අවුරුදු 4ක් තිස්සේ යන සටනක්. වෛරී දේශපාලනයේ අදට විතරක් ජයගත්තා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඊළඟ පාර්ලිමේන්තුවත් එනවා, අපි එතකොට බලමු. මම මගේ නිර්දෝෂීභාවය ඔප්පු කරනවා වැඩි කල් යන්න ඉස්සෙල්ලා. එතකොට අපි ওই විපක්ෂයේ බලමු මොකද්ද වෙන්නේ කියලා. මගේ දේශපාලනය මෙතනින් නවතින්නේ නැහැ. මේ තීරණය මෙහෙමනම් ඒ පක්ෂය අවලංගුයි. අනිත් එකේ පක්ෂය ගැන විශාල අර්බුද ටිකක් තියෙනවා. ඒ අර්බුද ටිකත් මේ පක්ෂයේ නීත්‍යානුකූල බවත් මේ පක්ෂය හදපු විදිහත් කොහොමද කියන්න ඉදිරියට මම කියනවා.
ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන අලුත් විදුලි බල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා තීන්දුව කරන්න කියලා ඉල්ලලා ශ්‍රේෂ්ඨාධිකරණට ඉදිරිපත් කරලා තිබුණු පෙත්සම් විභාග කිරීම ඊයේ දිනේ ආරම්භ කළා. ලංකා විදුලි සේවක සංගමේ ලේකම් රජන් ජයලාල්, පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමු, ඒ ඇතුළු පාර්ශ්ව 14ක් මේ පෙත්සම් ඉදිරිපත් කරලා තිබුණා. පෙත්සම් විභාගයේ ආරම්භයේදීම නීතිපතිවර වෙනුවෙන් පෙනී හිටපු අතිරේක සොලිසිටර් ජෙනරල් වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කිව්වේ විදුලි බල නිෂ්පාදන බෙදා හැරීම අලවිය කාර්යක්ෂම කරලා පාරිභෝගිකයන්ට සහනදායී සේවාවක් ලබා දීමේ අපේක්ෂාවෙන් මේ පනත් කෙටුම්පත රජය ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ජාතික සම්ප්‍රේක්ෂණ සේවා ජාල සැපයුම් සමාගම හිමිකාරීත්වයෙන් 50%ක් රජය සතු බවත් ඇය පෙන්වලා දුන්නා. දැනට ලංකා විදුලි බල මණ්ඩලයෙන් සිද්ධ කරන ජලවිදුලි නිෂ්පාදන කටයුතු ඊට අදාළ දේපල එක් සමාගමක් වෙත පැවරෙනවා. ඒ සමාගම පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගමක්. මෙවැනි කාරණා අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයේ හමුවේ සඳහන් කළා. මෙවැනි නඩු විභාගයකින් අනතුරුව අපි බලමු තීන්දුව කුමක් වේවිද කියලා මේ අලුතෙන් පාර්ලිමේන්තුවට රජය ඉදිරිපත් කරලා තියෙන අලුත් විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන්. ඒ අනුව චෝදනා ගොනු කරපු එමන්ද තම අධිකරණයට ගිය පාර්ශ්වවලට මේ නඩු විභාගයේ අවසානයේදී ලැබෙන තීන්දුව කුමක්ද කියලත් අපි බලමු. ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන විදුලි බල පනත් කෙටුම්පතේ සමහර වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා තීන්දු කරන්න කියලා ඉල්ලලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වෙලා තිබුණා. ජාතික ජනබල වේගයේ බලශක්ති කමිටුවේ සමාජිකයන් වශයෙන් කටයුතු කරන ඉංජිනේරුවරුන් කීප දෙනෙක් තමයි මේ පෙත්සම ඉදිරිපත් කරලා තිබුණේ. නීතිපතිවරයා වග උත්තරකරු ලෙස ප්‍රකාශයට පත් කරලා පෙත්සම් කරුව කියන්නේ මේ අලුත් පනත් කෙටුම්පතෙන් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් හිමි වෙනවා. අමාත්‍යවරයාට අත්නොමතික තීන්දු තීරණ ගන්න අවස්ථාව සැලසෙනවා. ඒක විදුලි බල මණ්ඩලයේ පැවැත්මට යහපත් කාරණයක් නෙවෙයි. ඒ වගේම මේ අලුත් පනත් කෙටුම් පත හරහා විදුලි ගාස්තු අත්නොමතික ආකාරයට ඉලනංවන්න බලය පවරලා දීලා තියෙනවා. මේ ආදී කාරණා පිළිබඳව අවධානය යොමු කරලා විදුලි බල පනත් කෙටුම් පතට එරෙහිව තවත් පෙත්සමක් ජාතික ජනබල වේගයේ පාර්ශ්වයෙන් අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා. දේශපාලනයේ බොහෝ දේශපාලන පක්ෂ මැතිවරණ සඳහා සූදානම් වෙද්දී මේ ගෙවෙන වසර මැතිවරණ වර්ෂයක් කියලා ප්‍රකාශයට පත් කරලා තියෙද්දී මුලින්ම එන මැතිවරණය කුමක්ද කියලා බොහෝ දෙනෙක් සොයමින් ඉඳද්දී මැතිවරණ කොමිසම පාර්ශවයෙන් ඊයේ දිනේ නිවේදනයක් නිකුත් වුණා. ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට නාම යෝජනා කැඳවීම නියමිත කාල සීමාව තුළ සිදු කරනවා කියලා මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දිනේ සඳහන් කළා. මේ නිවේදනයේ දැක්වෙනවා ඡන්ද විමසීම සැප්තැම්බර් මාසේ 17 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ 16 වෙනිදා අතර කාලවකවානුව තුළ පවත්වනවා කියලා. මැතිවරණ කොමිසමේ ප්‍රධානියා වන සමන් ඒකනායක මහත්මයා අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව අදහස් පළ කළා.
මේ සඳහා බලය ලැබෙනවා ජූනි මාසයෙන් පස්සේ. කොමිෂන් සභාව විසින් නාමජනා බාර ගන්න දින සහ මැතිවරණ පැවැත්වීම පිළිබඳව අදාළ නිත්‍යානුකූල කටයුතු සියල්ල කිරීමට බැඳලා ඉන්නවා. 2004 අයවැලේ කෙනෙදි පැහැදිලුව 2024 මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය කරන මුදල් අපි ඉල්ලුම් කරලා මේ පාර්ලිමේන්තු මගින් ඒ අදාළ මුදල් වෙන් කිරීම කරලා තියෙනවා. ඒ අනුව අවශ්‍ය මුදල් මේ මැතිවරණ ප්‍රකාශන පත් කරාන් පස්සේ අවශ්‍ය අවස්ථා ලැබේ කියලා විශ්වාස කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදියට කටයුතු කරපු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදියට කටයුතු කිරීම වළක්වලා පනවල තිබෙන වාරණ නියෝගය නැවතත් දීර්ඝ කෙරුණා. ඒ ලබන 29 වෙනිදා දක්වා කොළඹ දිසාධිකරණයේ තමයි ඊයේ දිනේ මේ නියෝගය නිකුත් කළේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඉදිරිපත් කරපු පෙත්සම කොළඹ දිසා විනිසුරුවරයා ඉදිරියේ යලි කැඳවපු අවස්ථාවේ තමයි මේ තීන්දුව ලබා දුන්නේ. මේ නඩුවට අදාළ විරෝධතා තියෙනවා නම් ගොනු කරන්න කියලා වග උත්තරකරුවන්ට අධිකරණය නියෝග කළා. නැවතත් මේ නඩුව ලබන 29 වෙනිදා කැඳවන්න නියෝග කළා. මේ පෙත්සමේ වග උත්තරකරුවන් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල සිල්ලා ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා, ෆයිස මුස්තාෆා උපසභාපතිවරයා ඇතුළු පිරිසක් නම් කරලා තියෙනවා. කොමුණත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පනවල තිබුණු අතුරු තහනම මේ 29 වෙනිදා දක්වා දීර්ඝ කරන්න අධිකරණය තීරණය කළා. ඊයේ දිනේ හදිසියේ පාර්ලිමේන්තුවට ආපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිද්ධ කරා. ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳවත් අදහස් පළ වුණා. එහිදී 3%කින් ආර්ථික වර්ධනය සිද්ධ වෙනවා කියලා අපේක්ෂා කරනවා කියලා කිව්වා. එතකොට ආර්ථික වර්ජනය ගැන විවිධ දේශීය විදේශීය මූල්‍ය ආයතනද ඒ හා සමාන පුරෝගතන ඉදිරිපත් කරලා තියෙනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරා. මේනකොට රටේ උද්ධමනයේ 1.5% අගයට පහළ වැටිලා තියෙනවා. ඒ ආදි වශයෙන් ඉලක්කම් පිළිබඳව අවධානය යොමු කරා. වගේම ණය ප්‍රතිවගත කිරීමේ වැඩපිළිවෙල මූලිකාංශ 3ක් හරහා සිදු කළා කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ වගේම දේශීය ණය ප්‍රතිවගතකරණයට යොමු වීමට මුලින්ම කටයුතු කරා කියන දේ පාර්ලිමේන්තුවේදී මතක් වුණා. කොහොමුණත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයේදී රටේ ආර්ථිකය සහ එයින් ගොඩ එන්න කටයුතු කරපු ආකාරය පිළිබඳව අදහස් දැක්වීමක් සිදු කළා.
මොකද අපි ණය ගෙවන්න තියෙනවා, අලුතෙන් ණය අරගන්න තියෙනවා. මේ ඉලක්ක තියෙනවා නම් අපි ආපහු කරදරේ වැටෙන්නේ නැහැ. ඒත් මේ ඉලක්ක සපුරා ගන්න එක තමයි අද අපිට තියෙන ඊළඟ අභියෝගය. දැන් අප ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙලෙන් පිටපැන්නොත් යලිත් අප ඇද වැටෙන්නේ මහ විනාශයකට. දීර්ඝකාලීන රජයක් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් ආර්ථික පරිවර්තන පනතේ ඇතුළත් කර තිබෙනවා. කුමන රජයක් අනාගතයේ බලයට පැමිණියද මෙම වාර්තික යලිත් අගාධයකට ඇද නොදැමීමට එම පනතේ ප්‍රතිපාදන අකණ්ඩව ක්‍රියා ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු වෙනවා.
එමනම් යලිත් තෙලඹෙන සඳුදා දිනයේ හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.